මේකෙදි මං මුලින්ම අර අපි මුල දවසේ කිව්වා සමහර කෙනෙකුට අර පළවෙනි දවසේ හිටියේ නැති අයට දෙවෙනි දවසේ ජොයින් වුණාට අපහසු වෙන්න පුළුවන් මොකද අර ඒ කියපු ටික මිස් වෙලානේ ඒකත් එක්ක තමයි අපි සාකච්ඡාව ගියේ. ඉතින් එහෙම වුණත් පැහැදිලි නැත්නම් යම් කිසි දෙයක් ඒක ආයෙ ආයෙ අහන්න ප්‍රශ්න කරන තරමට මේ මම කැමැති. අනිත් එක මේ සාකච්ඡාව දැම්මෙත් ගැටලු තියන අයට ඒක විසඳ ගන්න. එහෙනම් මේ පුළුවන් තරම් ප්‍රශ්න කරන්න මොනවා හරි එහෙම ඒ නැතරන දේවල් තියනා නම් ප්‍රශ්න අහන්න. ඇහෙනවා ටිකක් මදි වගේ.
ඇහෙනවා අනිත් කතා කරනකොට.
ඔව් කියන්න බලන්න.
ආචාර්යතුමා වගේ කෙනෙක් කියනවා දුක කියන්නේ මොකක්ද කියන්නේ අපිට බණ භාවනා කරනවා දෙනවා සිතේ වැඩ කරනවා දිනනවා සාකච්ඡා කරන්නේ අපි කිපිනේ දුක දින නිසා මේවට අපි සාවාදී ඒකෙම ඉතින් එතකොට මේ දුක නිදෙන්න අපි අරගෙන අපි කගේ දුක කියන එක දන්නවා ඒක ගැන අපි සාමාන්‍යයෙන් කියන්නේ දුක කියපුවම වියාදියටපත් වීම කියන්නේ ලෙඩ වීම මරණයටපත් වීම වයසට යාම කොට මරණයටපත් වීම ඒ වගේම කැමති දේ නොලැබීම අකමැති දේ ලැබීම මෙන්න මේ වගේ දුක කියලා අපිට දැන් ඒකට හේතුව අපි දන්නේ මේ ප්‍රත්‍යය පැත්තෙන් අපිට කතා කරන්නේ ඒකට හේතුව දන්නේ ලෙඩවීම තමයි දුකට හේතුව. ලෙඩවීමේ දුකට හේතුව ලෙඩවීම. මහලුවේ දුකට හේතුව මහලුවීම. එතකොට මරණය සිද්ධකොට පැත්තියම මරණය තමයි අපිට හේතුව හැටියට. මෙන්න මේ වගේ අපි හේතුව දන්නේ අපි දුකක් කියන විදිහට. එතකොට ඒක නිරෝධ කරන්න හදන්නේ නැති කරන්න හදන්නේ දැන් ලෙඩ වෙන ඉස්සර ලෙඩ නොවී මහලු වෙන නිසා මහල් නොමි ඉන්දුස්සක් මැරෙන නිසා ඊට කොහොමද හල්දා ගන්න එක්සක් ඒකකට මාර්ගය හැටියට අපි හොයාගන්නේ මේ ලෙඩ වෙන නිසා ඒක වෙන විදිහට දේශයේ සංග්‍රහය කොහොම ඒ වගේ ආරක්ෂා වෙන්න ඒ වගේට මුදල් හොයාගන්න ඒ පැත්තේ ඒ කියන්නේ සාධාරණ හෝ අසාධාරණ විදිහට මුදල් හම්බුනද එතකොට ඒ වගේම අපි වයසට යනකොට ඒක මේ නැති කරගන්න අපි මාර්ගය හැටියට හොයාගෙන තියෙන්නේ ඒ වයසට යනකොට තමයි රජු වෙනකොට ඒක නැති කරගන්නවා එහෙම නැතිනම් පොලිස් එක අලු කරගන්න හදනවා මොකක් හරි ඒ විදිහට පැත්තේ මරණය වුණත් අපි බලන්නේ දැන් ජීවිතේ රැකගන්න මොකක් හරි සතක් බයක් අයින් කරනවා ඒක හරි දැකලා අයින් කරලා හරි ජීවිතේ පොඩ්ඩක් තව ඉස්සරහට කියන්නේ මෙන්න මේ වගේ අපි ඒක දකින්නේ තේලෝ අපි දකින්නේ විදිහට අපි දැනට අපේ ජීවිතේ අපි දකින්නේ ওই විදිහට ඉතින් මොකද අපිට කරුණ පැහැදිලි කරලා දුන්නේ මේකේ ඇත්තටම ඒ දුක කියනවා ඒ දුක නැති කරන එක නැති කරන මාර්ගය මේ ඔබතුමා වගේ කෙනෙක්ගෙන් මේ අපි දැනගත්තු ඒ අපිට ගොඩාක් අනේ මේ ඒක තමයි ඔබතුමාට ගොඩාක් විදුත් පුණ්‍ය දෙන්නේ සියලු දෙනාටම මෙතනින් මේ මුලින් අල්ලගෙන ඒක හරියට හොයාගෙන යන්න පුළුවන් වේවි කියන මගේ අදහස. ඉතින් ඒක අනිත් ටැගට් එකට සහයෝගයක් ලැබෙයිද? එහෙම නැත්නම්
අවුරුද්ද හොඳයි හොඳයි.
ඒක බලලා සාකච්ඡා කරමු කියන එකයි මගේ අදහස.
ඔව්. ඒක හුඟක් වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ අපි එක එක ඒවා කතා කළාට වැඩක් නැහැ මේ ප්‍රායෝගික වෙන්නේ නැතුව. දැන් මේ නේ ගොඩක් වෙලාවට සමහර වෙලාවට මේ දහම මේ තියරි ගොඩක් කතා කරනවා ප්‍රායෝගික නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම පෙන්වන්නේ ප්‍රායෝගික, ඒ කියන්නේ මේ අත්දකින ස්වභාවය එක්කම යන දෙයක්. හැබැයි එතෙන්දී දැන් අපිට පේන විදිහයි ඇත්ත ඇති හැටි අතර පරතරයක් තියෙනවා. ඒකට බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ ඇත්ත ඇති හැටි පෙන්වලා දෙන්න. ඒකට කියනවා යථාභූත ස්වභාවය කියලා. ඒක මේ සාමාන්‍ය ලෝකයාට ඒක අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෙට අයිති විදිහට හිතුවට ඒක තේරුම් ගන්න බැහැ. හැබැයි අපි ඉන්නේ දැන් ලෝකෙට අයිති විදිහටනේ අපිට හිතන්න පුළුවන්. ඒකට කියනවා මේ ලෝකෙට අයිති විදිහට හිතන එක. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ මේ ලෝකෙන් එතර වෙන පැත්ත. ලෝකෝත්තර කියනකොට. ඒත් ලෝකෝත්තර දර්ශනය ඇති කර ගැනීමම හරිම අමාරුයි. හැබැයි අපි කරන්න ඕනත් ඒක, ඒ කියන්නේ මේ දර්ශනේ තේරුම් ගන්නකම් මාර්ගයට වැටෙන්න බෑ. ඉතින් අපි අර කිව්වා වගේ දැන් දුක කියන එක අපි අත්දකින දුකක් තියෙනවා. අහලා තියෙන දුකකුත් තියෙනවා. නෑ විශේෂයෙන් ඔබතුමා කිව්වා වගේ ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක, ඒවා ප්‍රායෝගිකවත් තියෙන දුක්නේ සාමාන්‍ය ජීවිතේ. ඒ කියන්නේ ඕන කෙනෙක්ගෙන් අහුවොත් මේ ලෙඩ වෙන එක දුකයිද සැපයිද කියලා, ඉතින් සැපයි කියලා උත්තරයක් දෙන කෙනෙක් නැහැ. ඒක හැමෝම අත්දැකලා තියෙන්නේ, දන්නවා ලෙඩ වෙන එක දුකයි, වයසට යන එක දුකයි, මැරෙන එක දුකයි. හැබැයි අපි දැන් මේ බුදු කෙනෙක් පෙන්වන්නේ එතනද කියන එක මේ දුකයි කියලා පෙන්වන්නේ. අපිට එකක් ගැඹුරින් හොයන්න තියෙනවා. එතකොට අපි දන්න දුක් නැති කරගන්න අපි ඉතින් ඔය කරන්න තියෙන දේවල් ඔක්කොම කරනවා. මේ සාමාන්‍ය ජීවිතේ කරන්නේ ඒකනේ. ඉපදුන දවසේ ඉඳන් ඉතින් මේ ඔය කරන දේවල් ඔක්කොම ඉගෙන ගන්නවා, රස්සා කරනවා, සල්ලි හම්බ කරනවා, පවුල් ඉතින් ඒවට අවශ්‍ය යාන වාහන, ගෙවල් දොරවල් අරවා මේවා අරගන්නවා. අර කිව්වා වගේ වයසට යනකොට ඕක නවත්තන්න කියලා හිතාගෙන වයසට යන එක නම් නවත්තන්න බෑ. ඒ වුණාට අඩු ගානේ අනිත් අයට වයසට යනවා පේන්නේ නැති කරන්න අරවා මේවා කරනවා. ඒ මේ කොණ්ඩේ කළු කරනවා, මේ ගප්ස් දානවා, අරවා මේවා කරන්නේ තමන්ගේ වයස ඇත්ත වයස වහලා අනිත් අයට තරුණයි වගේ පෙන්නන්න. හැබැයි ඉතින් හිත ඇතුලෙන් තමන්ගේ වයස අංග ගන්න බැහැනේ. ඒක කියන්නේ වයසට යන එක නවත්තන්න බැහැ. වයසට ගියේ නැහැ, තාම තරුණයි කියලා පෙන්නන්න උත්සාහ කිරීමක් මිසක් ඒක අර extra විදිහක රැවටීමක් නේ කරන්න හදන්නේ. ඒතර වයසට යන එක නවත්වෙන්නේ හැකියාවක් අපිට නැහැ. ලෙඩ වෙන එක නැවැත්වීමේ හැකියාවක් අපිට නැහැ. මැරෙන එක නැවැත්වීමේ හැකියාවක් අපිට නැහැ නේද? ඕකනේ ඇත්ත තත්ත්වය. කොච්චර උත්සාහ කළා
ඒක තමයි තත්ත්වය.
ඒක තමයි ඇත්ත තත්ත්වය. කියන්නේ ප්‍රායෝගික තත්ත්වය ඕක. ලෝකේ ඇත්ත. එතකොට හැබැයි බුදු කෙනෙක් පෙන්නන දහමේ අහලා ඇති මේ ජාති ජරා ව්‍යාධි මරණ සේරම ඉක්මවා යනවා කියලා කතාවක් නේද?
ඔව්.
දැන් අර සිදුහත් කුමාරයා හොයාගෙන ගියේ ජාති ජරා ව්‍යාධි මරණ තියෙන ඒවායි ඉඳලා ඒව නැති ස්වභාවයක්. අර කිං කුසල ගවීසි කියලා හොයාගෙන ගියේ ඒ වගේ දෙයක්. එතකොට අර අපි අහලා තියෙනවානේ දැන් ආලාර කාලම ඒ උද්දකරම් පුත්තේ ඒ වගේ ඒ ගුරුවරු ළඟට ගිහින් ඒ ධ්‍යාන මට්ටම් ඉගෙන ගත්තට ඒවයි සුවයක් තිබුණා ඇත්තටම සාමාන්‍ය මට්ටමට වඩා. ඒගොල්ලෝ නිවන කියලා හිතාගෙන හිටියා. හැබැයි එතෙන්දි තේරුම් ගත්ත අර අරකට දාලා මේ ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවල නැහැනේ මේවයි හිටියට කියන එක නේද? ඒ නිසා තමයි මේ ඒක නිමෙයි කෙලවර මේ හොයන දේ කියලා අයවත් කරලා තනින් ගිහින් හොයන්න ගියේ. ඒකනුත් මං පෙන්නුවේ ඉතින් බුදු කෙනෙක් පෙන්වන දර්ශනය කියන්නේ ලෝකෝත්තර දහම ලෝකෙන් එතර වෙන පැත්ත කියන්නේ මේ ජීවිතේ යහපත් කරන හැටිවත් ඊළඟට ආයේ උපදින තැනක හොඳ තැනට යන්න කියනවා එකටත් එහාට ගිය දෙයක් හරි මේ ජීවිතේ යහපත් කරන එකයි ඊළඟ ජීවිතේ යහපත් කරන එකයි අනිත් හැම ආගමෙන්ම ඇත්තටම පෙන්නලා දෙනවා හොඳ දේවල් කරන්න නරක කරන්න එපා නේද ඒක බුදු කෙනෙකුට කලිනුත් ඒ ලෝකේ තිබුණා ඒක පින්පව් ගැන විස්තර කිරීම කර්මඵල ගැන විස්තර කිරීම ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමක හරිය අවබෝධයක් තිබුණා මේ මේ පින් කළොත් හොඳ විපාක ලැබෙනවා පව් කළොත් නරක විපාක ලැබෙනවා කියන එක. ඒක ඕන ප්‍රධාන ආගමක ඕක තියෙනවා. හරි? ඒකයි තින් පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වුණාට බේසිකලි ඔයදී තියෙනවා. අනිත් එක ඒ වයින් කරන්නේ මේ සමාජය යහපත් කරගන්නනේ මේ යහපත් කරගන්න කියන්නේ අනිත් අයට හොඳට ඉන්න පුළුවන් වෙනවා මේ වැරදි කරන අය අඩු වුණා. ඒක කරන්න තමයි ආගම් ටික හැදිලා තියෙන්නේ. එතකොට දැන් බුදු කෙනෙක් පෙන්නන්නේ ඔයිට වඩා ගොඩක් ඔය හිතන පැත්තෙන් එහාට ගිය දේ. ඒකෙදී දැන් අපි අහලා තියෙනවානේ මේ ලෝකෝත්තර. ඒ කියන්නේ මේ ලෝකෙන් එතර වෙන. එතර වෙන කියන්නේ ආයේ අපි උපදින ගතියක් තියෙනවා නම් උපදීම නවත්තන එකක් වෙන්න ඕන. තව ටිකක් වැඩියෙන් කිව්වොත් 31 තලයක් ගැන අහලා තියෙනවා. ඒ 31 තලේම නොයන විදිහක්. නේද? ඒ වගේ ඊළඟට මේ ඒකම 31 තලේ මේ කියන එක ලෝකෙට අයිති. ඒ ලෝකෙන් එතර වෙන පැත්තක් තමයි මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. හරි? ඒකෙදී අර ඔබතුමා කිව්වා වගේ ඇත්තටම දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක නැති කිරීම නිරෝධය කියන එක මොකද්ද? ඒ සඳහා මාර්ගය මොකද්ද කියන ඔන්නයි චතුරාර්ය සත්‍ය පෙන්වලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. අන්න එතෙන්දී හිතන්න ඕන එක හොඳ ප්‍රශ්නයක් වෙන්නේ දැන් ඕක දැන් අපි දුක දන්නවා කියලා හිතුවට අන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියන මට්ටමද අපි දන්නේ කියන තැන ප්‍රශ්න කරන්න ඕන දෙයක්. දැන් අපි දුක නැති කරන්න හැදුවට නැති කරන්නේ මොන දුකද කියලා දන්නවද කියන එක. දැන් අපි දන්න දුක් ටික නැති කරද්ද තමයි දන්න සෙල්ලම් ඔක්කොම දාන්නේ. ඈ මං කිව්වා වගේ දැන් මේ ජීවිත කාලේ කරන තීරම කරන්නේ ඒවට. හැබැයි ඒ දුක් ටිකවත් නැති වෙලා නැහැ ඒක පැත්තකින් බැලුවහම. ඊට අමතරව දැන් බුදු කෙනෙක් පෙන්නන විදිහේ උත්තරින්ම ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් ජාති ජරා ව්‍යාධි මරණ කියන අපි දන්න ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා නැති කරන හැටිද බුදුහාමුදුරෝ පෙන්වන්නේ? එතනම ප්‍රශ්නේ එනවා. දැන් බුදුහාමුදුරෝ වයසට ගියේ නැද්ද? බුදුහාමුදුරෝ ලෙඩ වුණේ නැද්ද? නැත්නම් රහතන් වහන්සේලාට ඒ කියන ටික වුණේ නැද්ද කියන තැනින් විමසුවත් ඔතෙන්ට සරල උත්තරේ එනවා. කියන්නේ මේ අපි දකිද මට්ටම නම් නෙවෙයි නේද? දැන් අපි දන්න මට්ටමින් බුදුහාමුදුරුවෝ වයසට ගියා, රහතන් වහන්සේත් වයසට ගියා, ලෙඩ වුණා නේද? ඒක ඒ ටික නැති කරලා නැහැ නේ. එහෙනම් ඒ දුක නැතිලා නැහැ කියලා තව ප්‍රශ්නෙකුත් එනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා ඕවා ඔක්කොම ඉක්මවා යනවා කියලා රහත් වෙනකොට. ජාති ජරා ව්‍යාධි මරණ එකක්වත් ඒවා පිටින් නැහැ කියන එක තමයි ඒ කියන්නේ බුද්ධ දේශනාව. ඒක හැබැයි අපිට ඒක තේරෙන්නේ නැති හින්දා අපේකට ගලපලා තමයි අපි ඔය වගේ අදහස් එන්නේ. ඇත්තටම දුක ඉතුරු නැතුව නිරෝධ කිරීමටනේ අපි නිවන කියලා කියන්නේ. දුකක් ඉතුරු වෙලා තියනා නම් ඒක නිවන වෙන්න බැහැනේ.
එහෙමයි.
නේද? අනේ මට්ටමින්වත් හොයන්නකෝ දැන් ඔය ඔබට උත්තර තියෙනවා ඇත්තටම මේ දර්ශනෙට එනකොට. එතකොට ඔය තත්ත තැනට එන්න දැන් දුක කියන එකේ දැන් සාමාන්‍ය වචන වලින් අර භාෂාවේ අර්ථයෙන් එන තේරුම තමයි අපිට එන්නේ. දැන් මොකක් හරි භාෂාවකින් කෙනෙක් කියා දෙනකොට මුලින්ම භාෂාව දන්න කෙනා. දැන් සිංහලෙන් මොනව හරි කිව්වොත් අපිට කියනකොටම ඒ භාෂාව දන්න හින්දා අර්ථයක් එනවනේ.
එහෙමයි.
හැබැයි ඒ භාෂාවේ තියෙන එකෙන්ම කියන්නේ අපි දන්න එකෙන් එහාට යන එකක් නක්. වෙන අර්ථයක් නක්. ඒක තේරුම් ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන එක ලෝකෙට අහු වෙන්නේ නැති දෙයක්. ඒකයි ලෝකෙන් ලෝකෝත්තර ලෝකෙන් එතර වෙන පැත්ත. හැබැයි ඒක කියා දෙන්න වෙන්නේ අපි කතා කරන භාෂාවෙන් ලෝකෙට අයිති භාෂාවෙන්. එතකොට මුලින්ම වෙන්නේ මේ භාෂාවෙන් කියපු ගමන් අපි දන්න තේරුම් ටික ගන්නවා. මේ ජාති ජරා ව්‍යාධි මරණ කියනකොට අපි දන්නවනේ. මේ කියන්නේ මේකයි කියලා ඒ තේරුම අපි දන්නවා. හැබැයි බුදු කෙනෙක් අදහස් කරන්නේ ඊට වඩා වෙනස් තත්වයක්. ඒ කියන්නේ දුක කියන එකයි දුක්ඛ ආර්ය සත්‍ය කියන එකයි එහෙමම දෙකක්. හරි. ඒක චතුරාර්ය සත්‍යේන දුක කියන එක ඔය අපි හිතන අපට ආපු තේරුම නෙවෙයි. දැන් අපි දුක කියන්නේ ඇත්තටම හිතලා බලන්න ධර්මතාවයකටද මට හම්බ වෙන එකටද? මම කැමති නැති ටිකට නේද දුක කියලා තියෙන්නේ? කියන්නේ පුද්ගලයාට සාපේක්ෂ දුකක් නේද අපිට තියෙන්නේ? දැන් දුක මොකක්ද කියලා ඇහුවොත් අපි අකමැති ටික තමයි ওই දුක කියලා කියන්නේ. අපි කැමති ටික අපිට දුක නෑ නේද? දැන් ලෙඩ වෙන එක ඇයි දුක කියලා ඇහුවොත්, වයසට යන එක ඇයි දුක කියලා ඇහුවොත්, මැරෙන එක ඇයි දුක? නිකමට හිතලා බලන්න මැරෙන එක ඇයි දුක කියන්නේ? මරණය දුක ඇයි කියලා කියන්න බලන්න. අපි දන්න දුක. ඇයි මරණය දුක? අනිත් අයටත් පුළුවන් උත්තර දෙන්න. ඇයි මරණය දුකයි කියන්නේ? කවුරු හරි කියන්න බල.
අර සූත්‍ර දේශනාවේ තියෙන ආකාරයට අර විශාල වරපටකින් ඉස්කබල තද කරනවා වගේ මරණ ආසන්න වෙලාවේ එන වේදනාව.
ඒ කියන්නේ ශාරීරික වේදනාව.
ඔය ශාරීරික වේදනාව ලෞකික වශයෙන් අත්හම ඒ ටික.
හා ඒ කියන්නේ කයට දරන්න බැරි වේදනාවක් දැනෙයි මැරෙනකොට.
අසීමිත. ඔව්. විශාල පුරුෂයෝ දෙදෙනෙක් දෙපැත්තෙන් දෙපැත්තෙන් හිර කරගෙන ඔළුව තද කරනවා, ඉස්කබල තද කරනවා වගේ දරන්න බැරි වේදනාව.
ඔව්. ඒ තමයි ලෞකික. දැන් ඕක අපි දැන් ඔය අහලා තියෙන හින්දානේ.
ඔව්.
දැන් ඕක නැති කෙනෙක් ගන්නකෝ අපි හිතමු නිකන් වෙන ආගමක කෙනෙක් කියලා. එතකොට එයාට මරණය දුක නැද්ද?
එයාටත් දුකයි නේ. එයාටත් ඒ දේ තේරෙනවා.
එයා ඕක දන්නේ
නැහැ. එයා දන්නවනේ ඉතින් එයාටත් ඒ කියන්නේ වේදනාව
කොහොමද දන්නේ? දැන් ඔයා දන්නේ කොහොමද මැරෙනකොට මේ වගේ වේදනාවක් දැනෙයි කියලා?
අත්දකින්නේ ඒකේ තමයි. අත්දකපු දේ නෙමෙයිනේ. දැන් ඒ කියන්නේ අපි විවහාරික වශයෙන් සම්මුතියේ තියෙනවා විවාහාරික වශයෙන් කියනවා මහපොට ඇඟිල්ලේ
තියෙනවා.
ඔව් ඉස්කබල දක්වාම දරුණු වේදනාවකට පත් වෙනවා කියලා.
දැන් හරි. දැන් ඔතනින්ම ගන්නකෝ. දැන් අපි ආයේ දහමට අනුව පොඩ්ඩක් හිතමු. ඔය කියන මරණ දුක දැන් අත්දකින එකක්ද අනාගතේන එකක්ද?
ඒක මරණ අවස්ථාවේ අත්දකින එකක් නේ.
ඒ කියන්නේ අනාගතේනේ.
ඔව්.
එතකොට බුදුහාමුදුරුවෝ කියලා තියනවා නේද අනාගතේ ඇවිල්ලා නැහැ. අනාගතේ ගැන මේ කලබල වෙන්න එපා. අනාගතේ ගැන හොයන්න දෙයක් නැහැ.
ඔව්.
එහෙම දේශනාවක් තියනවා නේද? බද්දේකරත්ත සූත්‍රය.
ඔව්.
අතීතේ ගැන හිතන්න එපා. අතීතේ ගෙවිලා ඉවරයි.
ඔව්. නේද? නෑ දැන් මරණය ගැන දන්න ස්වභාවයනේ ලෞකිකව ඇහුවේ ප්‍රශ්නේ.
නෑ ඒක තමයි. දැන් අපි දන්න එක දැන් දහමට එකඟද කියලා බලන්න ඕනේ ඊළඟට. ඔබතුමා දන්න එකනේ කිව්වේ දැන් මෙහෙම මැරෙනකොට මෙහෙම වේදනාව එනවා කියලා දැන් දන්නවා නේද?
ඔව්.
එතකොට මම අහුවා ඒක දැන් දන්න එකක්ද අනාගතේ එයි කියලා හිතන එකක්ද? අපි කවදාවත් අත්දැකලා නැහැ ඕක. නේද? අපි අහලා තියෙනවා මැරෙනකොට එහෙම රිදෙනවා කියලා. ඒකට අහපු දෙයකටනේ අපි මේ තාම ඇවිල්ලා නැති අනාගතයක් ගැන නේද දැන් මේ බය වෙලා තියෙන අනාගත දැන් තියෙන දුකක්ද අනාගත දුකක්ද? අනාගත දුක. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අනාගත දුකක් ගැනද දේශනා කරන්නේ? ඒක ගැන බලන්නත් එපා කියනවා.
නෑ නේ ඔව්.
එතකොට ගැලපෙන්නේ නෑ නේද?
ඔව්. ඒ එතන කියන්නේ අනුපමිනී අනාගතය ගැන කියන්නේ පංච උපාදානස්කන්ධය පෙර සහ වර්තමාන සහ අනාගත. ඒ නොපමිනී විදිහට සලකන්න කියලා. ඒ කියන්නේ දැන් ලෞකික වශයෙන් අපි මරණය විස්තර වෙන තැන මරණම්පි දුක්ඛං කියන තැන එතන කියවෙන මරණයේ ලෞකික ස්වභාවයේදී ওই විදිහට නිදේශනාවේ තියෙන්නේ
නෑ මරණය දුකයි කියන එක විස්තර කරද්දී ඕවා කියන්නේ නෑ ඔය වෙන තැන් වල නිකන් කියුණේ වයින් අපි ගන්න මේ වගේ දුකක් එනවා කියන එක නේද? අර ලෙඩ වුණ තැන් වල අර වේදනාව දැනෙනවා කියනකොට ගත්ත එකක් නිසා.
ඔව්.
මේ දේශනා එකකවත් නැහැ මරණය මෙන්න මේ වගේ වේදනාව දෙනවා ඒ හින්දා මරණය දුකයි කියලා එහෙම කියන්නේ නැහැ. මරණම්පි දුක්ඛ. හ්ම්?
ඔව්. එතන අර වරපටින් ගැට ගන්න එක ගැන ස්වභාවයෙන්ම කියනවා කියලා බුද්ධ දේශනාවෙම තියෙනවානේ. ඒ කියන්නේ තදබල හිස්කබල තරපණ තරමේ වේදනාවක් ඇදෙනවා කියලා දෙපැත්තට අදින
ඒක මන්නම් අහලා තියෙන්නේ අර ගොඩාක් අසනීප වෙලා මරණාසන්නව ඉන්න අය හම්බ වෙන්න ගියහන් කොහොමද දුකද කොහොමද යහුවහන් ඒ විස්තර කිරීම මිසක් නේද? මැරෙනකොට මෙහෙම දැක්කේ නිකන් හිතන්නකෝ දැන් මැරෙනකොට මෙහෙම වේදනයි කියලා කියන්නේ ඉතින් මැරෙන කෙනාට කියන්න බෑනේ.
නෑ රහතන් වහන්සේ කියනවනේ අය අර විමිටක් විසිරෙනවා වගේ කුටියෙන් එළියට මේව කළා දාන්න කියනවානේ මේ කය විදිල යන්න.
ආ ඉතින් එතන අහම වේදනාවක කතාවක් කියන්නේ නැහනේ නේද?
එතනක් කියනවා.
ඈ?
ඉවසන්න බැරි වේදනාවෙන් යුක්තයි කියලා කියනවානේ.
නැ ඒක නම් අපි බලමු එහෙම තියනවා නම් මොකද දැන් මං අහලා තියෙන ගොඩක් තැන්වල තියෙන්නේ රහතන් වහන්සේ පිරිනිවන් පාන්න යන්නේ බුදුහාමුදුරන්ගෙන උත්තර අරගෙන. එහෙම කතා ගොඩක් තියෙනවා. හරි.
ඔව්.
ඉල්ලා අර මේ අර ගිනි තියාගත්තු එක නිර්දි බලෙන් එහෙම ආදානේ වෙන කතා තියෙනවා.
ඇයි අර කුටියේ ඉන්නකොට අර මේ අන්ද රහතන් වහන්සේ
චක්කපාල
අන්න හරි බොල් වීමිටක් විසිරෙනවා වගේ විසිරෙන්න මේ කය මේ දැන් බිඳෙනවා. ඔව් මාවේ මෙතන කුටියෙන් එළියෙන් තියන්න කියනවානේ.
ඒක අපි සූත්‍රය අරගෙන බලමු.
ඔව්. හරි.
දැන් මෙතන මූලිකව බලන්න තියෙන්නේ දැන් අපි මරණය දුකයි කිව්වට ඇත්තටම අපි ඒක දැනගෙනද නැත්නම් ඔය අහලා තියෙන එකකින්ද? මැරෙනකොට මෙහෙම දුකක් එනවා ඇති කියලා කියන පැත්තකින්ද නැත්නම් ඒක දැන් දුක කියන එක නිකන් ප්‍රත්‍යක්ෂ වගේද ඥානයකට අහු වුණ එකක්ද? අහලා තියෙන මට්ටමක් නේද?
ඔව් අපි එහෙම මෙතනින් ඒ විදිහට නේද අපිට හිතන්න
තියෙන්නේ. නෑ අපි හිතන්න තියෙන එක නෙමෙයි මම හිතේ දැන් ප්‍රායෝගිකව දැන් මරණම්පි දුක්ඛා කියනකොට අර බුදුහාමුදුරුවෝ ඕක දුකයි කියපු හින්දා දුකයි කියලා අරගෙනද නැත්නම් අපිට දුකක් ඒ කියන්නේ අපිට දැනিলা නෑ නේද මොකද්ද මේ කියන්නේ කියලා. අර විශ්වාසයක් මත නේද ওই දුක කියලා කියන්නේ. ඒකයි මං කිව්වේ අනාගත දුකක් ගැන ඔය කියන්නේ. හරි. බුදුහාඳුර පැහැදිලික කියනවා මේ පැත්තේ කරත් ඒවයි අනාගත දුක ගැනම බය වෙන්න එපා. ඒක හොයන්නත් එපා.
නෑ දුකේ විස්තර ගන්න තැන තියෙනවනේ.
එතන තමයි මේ අපිට වැරදිලා තියෙන්නේ කියලා මම මේ කියන්නේ.
ඔව්.
ඒක විදිහ නෙවෙයි. මේ බුද්ධ දේශනාවේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක.
දැන් මරණය අපිට අපි තරහා පැමිණෙන වෙලාවේ අපි අත්දකලා නැති හින්දා අපි ඒක අනාගත ස්වභාවයට අයිති. හැබැයි දැන් අපේ ප්‍රියයන්ගෙන් ප්‍රියයන්ගේ මරණය සිද්ධ වෙන වෙලාවල් අපි දැකලා
තියෙනවානේ.
මේ මරණ ආසන්න මොහොත අපි අත්දකලා තියෙනවා, ඇඳළඟ ඉඳලා තියෙනවානේ.
ඔව්.
අන්න මේ අවස්ථාවල් වලදී මුන්ගේ යම් විලාපයන් එහෙම නැත්නම් මොහොන් කෑ ගහන ආකාරය එහෙම නැත්නම් උන් විඳවන ආකාරය දැක්කහම සහ ඇහුවාම ඒක අපිට ප්‍රත්‍යක්ෂ කියන අපේ පෞද්ගලික අත්දැකීමක් නොවුනට අපිට ලෞකික වශයෙන් හිතා ගන්න පුළුවන් මරණය මොකක්ද
කියලා. එයාට මෙහෙම වුණා හින්දා අපිටත් මෙහෙම දැනෙයි කියලා නේද?
ගොඩාක් දෙනෙකුට කෙනෙකුට දෙන්නේ කොට නෙමෙයි අපේ මේ වයසේදී සෑහෙන අපි අත්දැකලා තියෙනවානේ.
සමහරු හැබැයි බොහොම සාන්තව මරණ අයත් ඉන්නවා නේද?
ඒක ඇත්ත. ඔව්. එහෙම තමයි. බොහොම අතලොස්සක් ඉන්නවා. අතලොස්සක් ඉන්නවා. ඒ හිත දිනු කරපු බෞද්ධිය ඒ විදිහට මරනවා.
ඈ. එතකොට දැන් එතකොට එයාටත් මරණය දුක වුණාද? ඒක දන්නේ නැහැ
නේ. ඒක ඉතින් අපේ අත්දැකීම නෙමෙයිනේ.
ආ. ඒක තමයි. නැත් මෙතන පෙන්නන්න හදන්නේ දැන් අපි බහුතරයක් මෙහෙම හින්දා එහෙමයි දුක කියන එකද සාධාරණ නැත්නම් බුදුහාමුදුරුව මරණය දුකයි කිව්වනම් ඒක කාට වුණත් දුකම වෙන්න ඕන කියන තැනින්ද එන්න ඕන මම පේනවාද ඒ අපි හිතන මට්ටම නෙවෙයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ. අපි හිතන මට්ටම එකක් මම පෙන්න්නේ ඔක අනාගතේ නේ. බුදුහාමුදුරුවෝ කියන අනාගතේ ගැන දුක් වෙන්න එපා. අතීතේ ගැන දුක් වෙන්නත් එපා. අතීතේ ගෙවිලා ඉවරයි. අනාගතේ ඇවිල්ලා නැහැ. ආපු නැති අනාගතයකට මොකට දුක් වෙන්නේ? හරි. ඒක ගාක් පෙන්නනවා මේ අර පච්චුප්පන්න යෝධම්මන් තත්ත තත්ත විපස්සති එන්න කියලා පච්චුප්පන්න ධර්මතාවයක් මේක පෙන්වන්නේ. නැතුව මේ අනාගත ආපු නැති එකක්වත් සෙල්ලම් එකක්වත් මේ පච්චුප්පන්න ධර්මතාවය. එතන එක විදිහකට මම මේ පෙන්වන්නේ අපි හිතන මට්ටමේ වැරද්ද පෙන්වන්න හදනේ. අනිත් එක තමයි අපි ඔය දැන් කිව්වේ මරණ දුකේදී උනත් අනිත් දුක්වලදීත් හිතලා බලන්න. අපි ඔය කියන්නේ පුද්ගලයෙකුට ලැබෙන දුකක් නේද? පුද්ගලයෙකුට සාපේක්ෂව නේද? මට නේද? ඒත් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ධර්මතාවයේ පටිච්ච සමුප්පාදෙදි පෙන්නනවා මට ඕනනම් සූත්‍ර අරන් පෙන්නන්න පුළුවන්. සූත්‍ර දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න එකක් මෝලිය හාමුදුරුවෝ මෝලිය පග්ගුණ හාමුදුරුව අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ දුක කියන්නේ මොකද්ද? දුක කාගේද? කාටද ඔය දුක තියෙන්නේ? නැත්තම් දුක කාගේද? ඒකට බුදුහාමුදුරුව කියනවා ඔය ප්‍රශ්න දෙකම වැරදි. ඕකේ ඒ පටිච්චසමුප්පාදයේ අංග හැම එකටම අහනවා. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කාගේද? සංඛාර කියන්නේ මොකද්ද? සංඛාර කාගේද? තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කාගේද? එතකොට මෙන්න මේ පුද්ගලයේ කාගේද කියනකොට අර අයිතිකාරයනේ. ඒ ඔය හිතන විදිහ වැරදි. ඒ ප්‍රශ්න ඒක වැරදි කියලා කියනවා. ඒ කියන්නේ ඒ හිතන ආකාරයෙන් මේ වරදක් තියෙනවා. අපිට ඒක දැනට පේන්නේ නැහැ. හැබැයි ඒක හොයාගන්න ඕන. හරි. මේ ධහම හොයනකොට ඒක හොයාගන්න වෙනවා මේ දර්ශනෙට එනකොට. ඒක මේ මම පෙන්නන්නේ බුදු කෙනෙක් පෙන්නන්නේ අපි දන්න දෙයක් නෙමෙයි. අපිට ඔයට එහෙන දැනට දන්න දෙයක් නම් නෙමෙයි. නොදන්න දෙයක්මයි. මේ ලෝකෝත්තර දර්ශනය කියන එක අර පෙර නොඇසු විරු දහමක් කියන එක. ඉතින් ඒකෙදි පෙන්වන්න පුළුවන් ඒ හරි මොකද්ද කියන එකට වඩා අපි කියන අපි දැනට ඉන්න ඒවයි තියෙන අඩුපාඩු පෙන්වීම තමයි මේ කරන්න පුළුවන් දේ. එතකොට ඒ සමන් දක්ෂ වුණොත් මෙන්න මෙතන මොකද්ද අඩුවක් තියනවා මේ හිතන විදිහේ මේ දන්න දේ. එතකොට තමයි යා හොයන්න පෙළඹෙන්නේ ඊට එතනින් එහාටදී. හරි. ඉතින් මෙතන මට මතු කරන්න ඕන උනේ අර අපේ මහත්තයා අහපු මේ දුක කියන එක දුක්ඛ ආර්ය සත්‍ය කියන මට්ටමින් අපි දන්නවද? අපි දන්නේ නැහැ කියන එක. මොකද මේක ඥාන හතරක්. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඔය හතර ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගය. එහෙම කෙනාට තමයි මේ ආර්ය මාර්ගය කියන එක පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මඟඵල ලබන්න නම් ඒ දර්ශනේ එන්නම ඕන. එතකොට මේ සම්මා දිට්ඨියේ ಜಾති දෙකක් තියෙනවා. ලෝකෙට අයිති සම්මා දිට්ඨියකුත් තියෙනවා. ඒ ලෝකෙට අයිති එක තමයි අපි ඔය දැන් අර කර්මඵල පැත්තෙන් කතා කරන්නේ. පුද්ගලයෙකුට එන දුක ඉස්සෙල්ලත් මං කිව්වේ තින් කළොත් හොඳ විපාක ලැබෙනවා, පව් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා. කාටද ලැබෙන්නේ? පුද්ගලයාට. ඒ මේ ලෝකෝත්තර දර්ශනයේදී ඒ පුද්ගල සංකල්පයක් අදාළ නැහැ. අවිද්‍යා පත්‍යා සංඛාරා කියනකොට එතන පුද්ගලයේ නෙවෙයි. ඒ පුද්ගල සංකල්පේ අර අපි පළවෙනි සාකච්ඡාවේදී කතා කළේ සක්කාය දිට්ඨිය කියන එක. සක්කාය දිට්ඨිය යෙදෙන්නේ නැහැ මේ ලෝකෝත්තර දර්ශනයේදී. සක්කාය දිට්ඨියේ එතර වෙන. හරි. පුද්ගල සංකල්පයක් නැතුව. ඒක මම කියේ අර මෞලිය පග්ගුණ කියන ඒ සූත්‍රයේ තියෙනවා. ඊළඟට අවිජ්ජා පච්චය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ දෙකෙන්ම ඒක මේ බලා ගන්න පුළුවන්. ඒක ටිකක් කියෝලා බලන්න මම හිතන්නේ මම දැන් ඒක විස්තර කරන්න යන්න ඕනේ. අපි ඕනම් දවසක ඒක බලමු. මොකද දැන් මේ කියන කරුණට එන්න බැරි වෙන හින්දා. ඒකට මෙන්න මේ දුක පිළිබඳ ඥානයක් අපිට තියෙනවා. එතකොට මේ දුක කියන එක තව විදිහකට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මේ දුක් ජාති තුනක් කියනවා. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ කියලා. එක අහලා ඇති මං හිතන්නේ. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. එතකොට තනත් අපිට ඔය දුක්ඛ දුක්ඛ කියන එකයි විපරිණාම දුක්ඛ කියන එකයි ගොඩක් වෙලාවට පැහැදිලි කරනවා. ඒකත් හැබැයි මේ ලෝකෙට ආයිති විදිහට තමයි පැහැදිලි කරන්නේ. ඒකේ සාමාන්‍ය අදහස ගත්තොත් දැන් වේදනාවක් තරම් කිව්වොත් දැන් දුක් වේදනාවක් තියනකොට දුකයි. අනේ ඒක තමයි දුක්ඛ දුක්ඛ වගේ. එතකොට මේ දුක්ඛ දුක්ඛ කියන එක තියනකොට දුකයි. කිති දුක්ඛ. ඊළඟට අපි හිතමු අපි ආස කරන හොඳ සැප වේදනාවක් තියෙනවා. දැන් මේක වෙනස් වෙනවා නම් එහෙම නැති වෙලා යනවා නම් අපිට දුකයි. එතකොට ඒක කියනවා විපරිණාම දුක්ඛ කියලා. හරි? ඒක සැප වේදනාවට දාලා හිතුවහම ඒක තේරුම් ගන්න පහසුයි. ඊළඟට තව ඒ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි තුන්වෙනි එක තමයි මේ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බැරි එක සංඛාර දුක්ඛ. කියන්නේ. තර්මේ මේ සංඛාර දුක්ඛ තේරුම් ගන්න. ඉතින් සංඛාර කියන්නේ මොකද්ද කියලා හොයාගන්න වෙනවනේ. සංඛාර කියන්නේ මොනවද? මේ සකස් වෙන දේ. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා නම් මේක සංඛාර. සංකත ධර්ම කියන්නේ සකස් වුනේ ඒවට. ඒතර මේ බුදු කෙනෙක් පෙන්නවා මෙන්න මේ සංඛාර දුක්ඛ කියලා එකක්. හේතු ප්‍රත්‍යයෙන් යමක් සකස් වුණා නම් ඒක දුකයි කියන එක. ඔන්න ඕක අපට තේරුම් ගන්න අමාරුයි. කාට හරි නිකන් මේ මේ විස්තර කරන්න පුළුවන්ද? මොකද්ද මේ සංඛාර දුක්ඛ කියන්නේ? දැන් දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ නම් නිකන් තේරෙනවනේ නේද? දැන් මොනවයින් හරි සකස් වුණහන් ඒක දුකයි කියන්නේ මොකද්ද හේතුව? මම හිතා ගන්නත් පුළුවන්ද?
සකස් වූදේ අනිත්‍ය නිසාද?
අනිත්‍ය කියලා අදහස් කළේ ඒක වෙනස් වෙනවා කියන එක නේ.
සාමාන්‍ය සකස් වූ දෙයක්ම වෙනස් වෙන සුළුයි.
දැන් අපි
නිසා
ඔව් දැන් ඔවා කැමති නැති දෙයක් තියනවා කියලා හිතන්න.
ඔව්
ඒකත් සකස් වෙලා නේ නේද?
ඔව්
ඒක වෙනස් වෙනකත් දුගද්ද?
ඔව් ඒක පැවතීම දුක්.
ආ මේක පැවතීම. මේක වෙනස් වෙන්නේ වඩා හොඳයි නේද?
හොඳයි.
එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා නේද ඒ කියපු
එක? ඔව් ඔව්.
ඒක පැහැදිලි කරන්න අර දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ පැත්තෙන් පුළුවන්. හැබැයි මේ සංස්කාර දුක්ඛ කියන එක එහෙම අහුවෙන්නේ නැහැ. දැන් නැත් දැන් මේ වෙලාවේ හොඳ තේ එකක් හම්බ වෙනවා කියලා හිතන්න.
ඔව්.
එතකොට අපි කැමති නේකට. නේද?
ඔව්.
සත්‍යයක කියන්නේ සකස් වුණ දෙයක්ද නැද්ද? සංස්කාරයක්ද නැද්ද?
සංස්කාරය.
සංස්කාරය. දැන් ගාවකේ මොකද්ද දුක?
ආ.
ගැලපෙන්නේ නෑ
නේද?
නෑ. ඔව්. ඒ කියන්නේ අපිට හිතා ගන්න අමාරුයි නේද?
ඔව්.
එතකොට අපිට කියන්න වෙන්නේ සමහර සංස්කාර දුකයි සමහර සංස්කාර නම් සැපේවත් තියනවා කියලා නේ. ඉතින් මේ බුදුදහම එහෙම එකක් නෙවෙයි. නැතරයි අපි තේරුම් ගන්න ඕනේ. සංස්කාර දුකයි කිව්වට ඔක්කොම දුක වෙන්නේ නැහැ. සමහර ඒවා සැපයි සමහර ඒවා දුකයි වෙන්න
බෑනේ. එහෙනම් අනිත්‍ය නිසාම දුකයි කියන්න බෑ කියන එකයි නේ.
අපි හිතන විදිහ නම් අනිත්‍ය නිසා දුකයි කියන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ නම් කියන්නේ අනිත්‍ය කියන්නේ දුකම තමයි කියලා. යද නිච්ඡන් සංදුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලම ඒක පැහැදිලි දේශනාවක්.
ඔව්.
ඒ එතනින් පේනවා නේද අපි අනිත්‍ය කියන එකවත් දන්නේ නැහැ කියලා. ඒ සමහර අනිත්‍ය අපිට සැප වෙලා. ඔන්න ඔයින් තමයි දැන් අපි දන්න මට්ටම නෙවෙයි මේ බුදු කෙනෙක් පෙන්නන්නේ. මෙතනින් එහාට ගිය අර්ථයක් තියෙනවා. ඔකට කියනවා මේ අර්ථය හොයන්න අත්තා උපපරික්ඛය කියලා කොටසක් තියෙනවා. අය අර්ථය පරීක්ෂා කරන්න ඕන. අර්ථය විමසන්න ඕන. මොකද නැත්නම් අපිට අහුවෙන්නේ නැහැ මේ බුද්ධ දේශනාව මොකද්ද කියලා. හරි. අත්තා උපපරික්ඛය කියලා කොටසක් තියෙන අපි ගොඩක් වෙලාවට කරන්නේ නැති එක. ඒක කරන්නේ නැතුව එතනින් එහාට යන්න බෑ. මේ යෝනිසෝමනසිකාරය මේ අපේ දර්ශනය පිරිසිදු වීම මේ කියන පැත්ත සම්මා දිට්ඨිය කියන එකට එන්න බෑ. මේ අර්ථය පරීක්ෂා කිරීම කියන එක නැත්තම් අත්තං උපපරික්ඛය කියන බුදුහාමුදුරුවෝ මේ වචන වලින් කිව්වට අපිට අර්ථයක් හම්බ වුණා තමයි. හැබැයි ඒකද බුදු කෙනෙක් පෙන්නන අර්ථය? දැන් අපි දන්න එකේ වැරද්දක් තියෙනවා කියලා දැක්කොත් ඔන්න හොයන්න පටන් ගන්නවානේ. ඒකයි මම කිව්වේ මේ. හරි එක පෙන්නනාට වඩා අපි ඉන්නේ වයි අඩුපාඩු ටික Taman දකින්න දක්ෂ වුණොත් නැත්තම් කවුරු හරි පෙන්නලා දෙන්න ඕන අපි දන්න එකේ අඩුවක් තියෙනවා කියලා. ඒගොල්ලන්ට තමයි කල්යාණ මිත්‍රෝ කියන්නේ. දහමට අනුව පෙන්නලා දෙනවා නම් ඔය හිතන එකේ අඩුවක් තියෙනවා. අන්න එතකොට අපි හොයනවනේ. තව පරීක්ෂා කරනවනේ. අන්න එතෙන්දි තමයි අර අත්තං උපපරික්ඛය කියන එකට එන්නේ. කෙනෙක් අදහස් කළේ මේ පෙන්නන්න හැදුවේ මොකද්ද අර්ථය කියලා හොයන්න පටන් ගන්නවා. හරි? ඒක අවශ්‍යයි මේ මාර්ගයට එන්න. ඉතින් ඒකෙදී දැන් මේ සංඛාර දුක්ඛය කියන එක අපිට හොයන්න තියෙන තැනක්. අර්ථය විමසන්න තියෙන තැනක්. මොකද අපි හිතන අර්ථයට ගැලපුවට උතන අඩුවක් තියනවා කියලා පේනවා. හරි. ඒකට මේ සංඛාර දුක්ඛය කියන එක තේරුම් ගත්තොත් තමයි ඇත්තටම මේ දුක්ඛාරය සත්‍ය කියන එක ගැන යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපිට ඉන්නේ අර පුද්ගලයාට සාපේක්ෂ දුක. පුද්ගලයාට සාපේක්ෂ කියවහන් ඒක කෙනෙකුට දුක කෙනෙකුට සැප වෙන්න පුළුවන්. නැත්තම් වේලාවකට සැපයි වේලාවකට දුකයි වෙන්න පුළුවන්. ඈ අන්න ඒ වගේ දෙයක් වෙනවා. ඒ එහෙම දෙයක් නෙමෙයි දුක්ඛාර සත්‍ය. ඒ දුකයි කිව්වනම් මේ ඔකේ තව අහලා ඇති මේ හටගන්නේ දුක පවතින්නේ දුක නැති වෙන්නේ දුක කියලා එහෙමත් කියලා තියෙනවා. නැත්තම් මේ ලෝකය දුක්ඛේ පතිච්චිතෝ ලෝකෝ. මේ ලෝකය පවතින්නේ දුක මත. ආයි සපයි කියන්නේ කිසිම තැනක් නැහැ. ඒකයි මේ මේ සංසාර දුක කියන එක ලෝකය දුකයි කියන එක කෙනෙක් දැක්කොත් තවත් මහතක්වත් තමා වෙන්නේ නැහැ කියන්නේ දුකෙන් ගැලවෙන්න. ඒක අපි ඒ තමා වෙන්නේ නැති පැත්තෙනොත් අපිට හිතා ගන්න පුළුවන් අපි තාම දුක දැකලා නැහැ අවබෝධ කරලා නැහැ. ඒ අවබෝධ කරලා නැහැ කියන්නේ මේ තමන්ව ධෛර්යය කරන්න නෙමෙයි. මේකේ හොයන්න දෙයක් තියෙනවා. ඒකට අර යහම මේ ධම විමසන්න අත්තං උපපරික්ඛය කියන එකට යන අර්ථය විමසන්න. ඒක හරි වටිනවා මේ ධම්ම මාර්ගෙට එන්න. මේ එතකොට දැන් මේ කතා කරගෙන යනකොට කාට හරි මනාව හරි අහන්න ඕන අහන්න පුළුවන් ඈ කතා කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි.
ආ ડોક્ટર වකිත්‍රි. ડોક્ટર දුක යනු කාමයේ අධිවචනයක් තියනවනේ කාමයට.
කාමය පැත්තත් දුක තමයි. මොකද දැන් තව පැත්තකින් එනවනේ අර දුකට හේතුව තණ්හාව කියලා.
ඔව්.
දුකයි දුක්ඛාරය සත්‍ය දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව කියලා තියනවනේ නේද?
ඔව්.
එතකොට දැන් කාමය කියන්නේ දැන් තණ්හාවේ ಜಾති තුනක් තමයි කාම තණ්හා කියලා එකක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා දෙදෙනා. එතකොට කාමය කියන එකත් අනිවාර්යෙන් දුක වෙන්න ඕන. අපි හොයා ගන්න ඕනේ ඇයි දුක කියන එක. විමසන්න ඕනේ. ඔව්. ඔව්. අහන්න බලන්න.
එක අවස්ථාවක විතරද ડોක්ටර්? එහෙම නැත්නම්
එක ඔව්. ඒ දුක් ಜಾති වල එකක් තමයි.
ඔව්.
ඒ කාම තණ්හාවෙන් ඒ කාම ලෝකය කියන එක දුක. කාම ස්වභාවය. කාම භූමි කියලත් අපි ඔය වෙන් කරනවා මේ අපේ 31 තලේ. සතර අපායයි, මනුස්ස ලෝකෙයි, දිව්‍ය ලෝක හයයි වැටෙන්නේ කාම භූමි වලට. කාම භූමි කියනකොට ඒක තව විදිහකට කියන්නේ මෙන්න මේ අපේ ඉන්ද්‍රිය ටික ඇහ කන නාසය දිව කයට ගන්න පුළුවන් අරමුණු තියෙන මට්ටම. ඒකට තමයි කාම ලෝකය කියන්නේ. හරි. ඒ කියන්නේ මේ ආයතන හයම වැඩ කරන ස්වභාවය. ඒවට අහු වෙන්නේ කාම වස්තු කියලා තමයි අපි හිතන්නේ. උදාහරණ ඇහැට නම් රූප හම්බ වෙනවා. ඒකට ඇහැට හම්බ වෙන රූප ටික කාම වස්තු. කනට අහු වෙන ශබ්ද ටික කාම වස්තු. එතකොට නොවේන් තමයි අපේ කාම ලෝකය කියන එක හැදිලා තියෙන්නේ. පංච කාමය කියලා කියන්නේ. ඔව්. හැකනනාසය දිව කය පිනවන්න තියෙන ආසාවනේ නේද? එතකොට ඒ ඉන්ද්‍රිය පිනවන්න අපිට ඒ අරමුණු ඕන වෙනවා. හරි? ඒ අරමුණු මට ගැඹුරින් කිව්වොත් ඒවා තියෙනවා කියලා පිළිගන්න මට්ටම තමයි කාම මට්ටමේ කෙලස් කියන්නේ. කාම භූමිය පිටිකන්නේ. ඒ අපිට හිතෙන්නේ ඒවා තියෙනවාමයි කියලානේ. ඒවා තියෙනවාම නෙවෙයි. මේ ගැඹුරට යනකොට ඒවා උපදින්නේ මෙන්න මේ තණ්හාව මුල් කරගෙන. එහෙම නැත්නම් විද්‍යාව මුල් කරගෙන. ඒ කියන්නේ අපි මේ සකස් කරගත්තු ලෝකයක් පරිහරණය කරනවා මිසක් තියෙන ලෝකයකට අපි ආව නෙවෙයි. තව පැත්තකින් කිව්වා. ආයි කියන්නම්. අපි සකස් කරන ලෝකයක් පරිහරණය කරනවා මිසක් තියෙන ලෝකයකට අපි කොහෙන්ද ඉඳලා ආවා? මැරෙනකොට මේ ලෝකේ ඇතරලා තව එකකට යනවා කියන සංකල්පෙන්නේ. ඒ සංකල්පෙ තියෙන්නේ අර ආත්ම දෘෂ්ටියේදී, එහෙම නැත්නම් අර ලෝකෙට අයිති පැත්තේදී. ලෝකෝත්තර දර්ශනය කියන්නේ මේ ලෝකය කියන්නේ සකස් කරපු ලෝකයක්. අර කියන සලායතන ලෝකේ කියනවා, සංස්කාර ලෝකය කියනවා. එතකොට අන්න සොය ඒ සංස්කරණ කියන එක තේරුම් ගත්තොත් තමයි මේ සංඛාර දුක්ඛ කියන එක තේරෙන්නේ. ලෝකයේ පවතින දුක මතයි කියන්නේ ඇයි? ලෝකය කියන්නේ දුක කිව්වේ ඇයි කියන එක තේරෙන්නේ. දැන් අපි දන්න ලෝකේ අපිට එහෙම දුක වෙන්නේ නැහැ. මොකද සමහර ඒවා දුකයි, සමහර ඒවා රැකේවක් තියෙනවා. එතනින් එහාට ගිය දැක්මකට එන්න වෙනවා. මේ ලෝකෝත්තර දර්ශනය කියන එකේ දෙකේදී ওই සංස්කාර දුක කියන එක තේරුම් ගන්නම වෙනවා. හරි. යම් දෙයක් හේතුප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒක දුකමයි කියන එක තේරුම් ගන්න වෙනවා. ඒ හේතුප්‍රත්‍යයෙන් හටගත්තා කියන එකමයි දැන් තව විදිහකට කියුතර ඉස්සෙල්ලා අනිච්ච කියලා කතාවකට ආවේ. මේ අනිත්‍ය ස්වභාවයට යටත් නම් යදනිච්ඡන් සම්දුක්ඛ යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒක ධර්මතාවයක්. ඒක තේරුම් ගන්න වෙනවා. මේ මේ ලෝකෝත්තර දර්ශනයේ එනකොට. ඒකට ඒ අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා කතා කරන්න වෙනවා. ඒක ඔය වගේ දේවල් ඔය කොහෙන් හරි පටන් අරන් කතා කරන්න වෙනවා. එතකොට අපිට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආස්වාදය කියලා එකක් තියෙනවා, ආදීනමය කියලා එකක් තියෙනවා, නිස්සරණය කියලා එකක් තියෙනවා නේද? අහලා ඇතිනේ. ආස්වාදය, ආදීනමය, නිස්සරණය. එතකොට අපි ඕක හිතන්නේ මේ අර සාමාන්‍ය මුලින්ම හිතන්නේ අර ලෝකෙට අයිතිමත්කමෙන් හිතන්නේ. එතකොට ඔන්න දෙයක් කියනකොට ඕකේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදේ විතරක් නෙමෙයි, ඉතින් ඕකේ ආදීනමයකුත් තියෙනවා. ඈ මෙහෙම හොඳ වුණාට ඕකේ නරක පැත්තකුත් තියෙනවා. ඒ හින්දා මේක අතහැරලා දාන්න ඕන කියන එක නිස්සාරණ කියලා. ඒ හින්දා තමයි අර මතයකට ඇවිල්ලා තියෙන්නේ මේ අතහරින්න අතහරින්න කියලා එක. නැත්තම් දන් දීලා මේක කරන්න පුළුවන් කියලා. එහෙම අතහැරලා ලබන නිවනක් නිමෙයි මේ දර්ශනය. ඇයි එහෙම කියන්නේ? අපහැරියා කියලා අපහැරපු මම අයින් වෙන්නේ නැහැ. පැහැදිලිද? පුද්ගලයා ඉන්නා සක්කාය දිට්ඨිය එහෙමම තියෙනවා. අපහැරපු දේවලුත් තියෙනවා. මම මේක අපහැරියා. ඔව් අහන්න. එහෙනම් නම් මදි මයික් එකට පොඩ්ඩක් කිට්ටු වෙලා හරි හයියෙන් හරි පොඩ්ඩක් කතා කරන්න බලවන්ද?
හරි.
සංස්කාර කියන ඒවා දුකයි කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. හැබැයි අපිට ඒක තේරෙන්නේ නැහැ.
ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙනවා කියන්නේ අපි සංස්කාර කියන ඒවා තේරෙන්නේ
නැහැ. සංස්කාර කියන එක නිකන් සරල අදහස තමයි. මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. ඉබේ පහළ වුණා නෙවෙයි නේද?
අපිට
උදාහරණයක් එක්ක තුන්දස් මාචරතුමා ඕනම දෙයක් සංස්කාරයක් තමයි. ඕනම උදාහරණයක් ගන්න. ඒ ලෝකේ ඕනම දෙයක් සංස්කාරයි. ඒක සංස්කාර ලෝකේ කියලා කියන්නේ ඒක. ඉබේ පහළ වීමක් නැහැ. හේතු ප්‍රත්‍යෙමයි හටගන්නේ. ඒකට සංස්කාරයක් බව දැනගන්න විදිහ තමයි ඒක. ඒකේ හේතුව. සමුදය හොයාගන්න. ඒකත් මේ මාර්ගයේ කොටසක්. සමුදය ධම්මානුපස්සී කියන එක. ඒ සමුදය තේරුම් ගත්තොත් තේනවා ඒක සංස්කාරයක් බව. මේ ඇතිකල්ලි මේ වෙයි කියන ධර්මතාවයට යට. හේතුඵල සම්බන්ධ පටිච්චසමුප්පන්න බව කිව්වේ. ඒකට හැම සංස්කාරෙම ඒ කියන්නේ අපිට මොනවාම හරි දෙයක් අහු වුණා නම් ඒක සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන ණය ධර්මතා වලට යටත්. ඒවත් දකින්න එක තමයි දැන් මේකෙදි වෙන්න ඕන ඇත්තට මේ හොයාගෙන යනකොට පටිච්ච සමුප්පන්න බව දකිනවා කියන්නේ. එතකොට සංස්කාරයක් බව දකින්න නම් හේතුප්‍රත්‍ය අඳුර ගන්න වෙනවා. නේද? හේතුප්‍රත්‍යයෙන් සකස් වුණා කියන එක. හේතුප්‍රත්‍ය කියනකොටත් ওই වචන දෙකක් තියෙනවා. හේතු කියන්නේ අපිට ප්‍රධාන වෙන එක. ප්‍රත්‍ය කියන්නේ ඒකට තව ආධාර වෙන දේවල් තියෙනවා. හරි? එකක්ම විතරක් නෙමෙයි ඒකට හේතු ගොඩක් එකතු වෙන්න පුළුවන්. අනිත් ඒවාට අපි ආධාර නැහැ ඒවා කියනවා.
ඩොක්ටර්?
ඔව්.
තන ඩොක්ටර් දැන් සබ්බේ සංඛාරා දුක්ඛ කියලා තියනවලුනේ.
ඔව්.
එතකොට හැබැයි සබ්බේ සංඛාරා දුක්ඛ කියුවට අවිද්‍යාපච්චෙන් හටගන්නා සංඛාරා දුක්ඛ වගේ එකක් නෙමෙයිද? ඔතන දැන් මට හිතෙනේ තේරෙන විදිහට විද්‍යාවෙන් හටගන්න සංඛාර විතරයි දුක නේද? රහතුන් වහන්සේලාට දුක් වෙන්න බෑ නේද?
ඕක හොඳයි ඔය ප්‍රශ්නේ. හැබැයි තීරුම් ගන්න ඕන අවිද්‍යාව නොයදෙන සංඛාර කියලා දෙයක් නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාර.
ඔය එක තමයි.
අපිට ඔය තීරුම් ගන්න බැරි කමට අපි දාලා තියනවා නෑ රහතන් වහන්සේගේ තියෙන සංඛාර මේ අවිද්‍යාව නොවන කියලා. හැබැයි ධර්මතාවය තමයි අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ.
ඔව් ඒක තමයි. එතකොට ඒ කියන්නේ සංඛාර කියන වචනේ ඇතුළෙම අවිද්‍යාවෙන් හටගන්න සංඛාරවල නේ දුක තියෙන්නේ. අවිද්‍යාව නැත්තම් අවිද්‍යා නිරෝධයෙන් හටගන්න
සංඛාර. ඔව් ඔව් ඕක අහද්දී ඔළුවේ තියනා නේද අවිද්‍යාවෙන් හට නොගන්න සංඛාර වගේක් තියනවා කියලා.
ඔව් නෑ නේද මම හයිලයිට් කරන්න හදුවේ දැන් ඒ කියන්නේ. ඔව්. ඒ කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාර දුක්ඛ කිව්වම දැන් එතකොට රහතුන් වහන්සේ කියන්නේ සංඛාර කියන්නේ දැන් ડોක්ටර් කිව්වනේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා.
චූටක් ඔය කියපු එක වැරදියි. අවිද්‍යාපච්චය සංඛාරා ඒ සංඛාර දුක්ඛා කියලා නෙවෙයි කියලා තියෙන්නේ.
ඔව්.
ඔබතුමා ඉස්සෙල්ලා කියපු සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා තමයි කියලා
තියෙන්නේ. ඔව් මම එතන හයිලයිට් කරන්න හිතුවා දැන් සබ්බේ සංඛාරා දුක්ඛා කිව්වහම
ඔව්.
දැන් එතකොට එහෙනම් කියන්නේ වෙන්න තියෙන දේ තමයි රහත් නොවන අනිත් රහත් නොවන නොවීන ඔක්කොටම තියෙන සංඛාර තියෙනවා. හැබැයි රහතුන් වහන්සේට සංඛාර නැහැ කියන්නේ.
ඔව් එක්කෝ අපි ධහම වෙනස් කරන්න ඕන අපි හිතන විදිහට ගැලපෙන්න. එහෙම නැත්නම් ධහම අපි තේරුම් ගන්න ඕන අපේ මත අයින් කරලා. කොයිකද වෙන්න ඕන? සබ්බේ සංඛාරා දුක්ඛාති කියන එක ධහමනේ.
ඔව්. නෑ එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි ડોක්ටර් දැන්.
ඔව්.
සබ්බේ සංඛාරා දුක්ඛා නම් එතකොට රහතුන් වහන්සේලාට සංඛාර නැද්ද? එතකොට නෑනේ
සර් නැත්නම්. අන්න එතන තමයි ඔන්න දැන් අපි හිතන විදිහට ගැලපෙන්නේ නැති තැනක් තියෙනවනේ. ඔන්න ඕක තමයි ඕක අහුවෙනකොට අන්න එතෙන්දි තමයි අර අර්ථය විමසන්න කියන අත්තා උපපරික්කය කියන තැනට යන්නවා. දැන් ඔය පිට වැටුණ විදිහට තමයි ගැලපෙන්නේ නැත්තේ. හැබැයි එහෙම කියලා අපි සංඛාර දෙකකට බෙදලා ඕක කතා කරන්න ගියොත් දහමට විරුද්ධයි. ඇයි? බුදුහාමුදුරු කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා. බුදුහාමුදුරු කියලා නැහැනේ මේ සංඛාර කොටස දුක නැහැ කියලා දේශනා කරලා නැහැනේ නේ.
ඔව් නේ ડોක්ටර් බයුනා ડોක්ටර් කලින් එක්ස්ප්ලেইন කරානේ දැන් හේතුප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් තමයි සංඛාර කියන්නේ කියලා.
ඔව්.
ඔව් ඒක
මම තාමත් කියනවා.
ඔව් ඒක
තමයි හටගත්තනම් සංඛාර.
ඔව් ඒක හේතුප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් සංඛාර නම් එතකොට හේතුප්‍රත්‍ය එතකොට දැන් ඒ කියන්නේ රහතුන් වහන්සේලාට හේතුප්‍රත්‍යයෙන් නිමෙද හටගන්නේ.
ඒක දැන් ඔන්න ඔතන තමයි මේ දර්ශනයට එන්න ඕන කියන්නේ. දැන් අපි දැන් රූපය නැත්තම් කය පිරිසිඳ දකින් නැතුව අපි කය ගැන තියෙන මත ටිකක් තියෙනවානේ. ඒ රූපය ගැන. දැන් රූපය පටිච්ච සමුප්පන්න බව දකින්න කලින් රූපය ගැන හිතන විදිහක් තියෙනවනේ. ඒ විදිහයි පටිච්ච සමුප්පන්න බව දැක්කහම හිතන විදිහෙයි වෙනසක් තියෙනවා. ඒ දකින කෝණේ වෙනස් වෙනවා. තේරුණාද? ඒක ඒකට තමයි මම අර දැන් ඔක අපිට හිතා ගන්න. ඒ කියන්නේ දැන් අපි රැවටිමින් ඉන්න කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඒකට මම අර උදාහරණෙ දුන්නේ දැන් අර වතුරට එදෙන බල්ලගේ උපමාව ආයේ මතක් කරගන්න. දැන් බල්ලගේ මානසිකත්වයට ගියොත් ඌට වතුරේ බල්ලෙක්ගේ ශරීරයක් තියෙනවනේ. එයාගේ මානසිකත්වයට. එයා හිතන විදිහට නේද? ඇත්තටම බල්ලෙක් ඉන්නවා කියලානේ එයා හිතන්නේ. අපි දන්නවා ඒක ඇත්ත. එහෙම රූපයක් පිහිටලවත් නැහැ. ඒ උපමාව. හරි. එතකොට දැන් ඔන්න එතෙන්දි ඒ රූපය අපි දන්නා විද්‍යාපච්චය සංකාරයක් කියලා. නේද? අපි දන්නවා. හැබැයි බල්ලා දන්නවද? ඒ වතුරේ බල්ලා විද්‍යාව හින්දා සකස් වුණා කියන එක. නැහැනේ. එයා රූපයක් තියෙනවමයි කියලා පිළිගන්නවනේ. ඒක දැසගෙනනේ ඉන්නේ. හරි. එතකොට එයාට ඒ බල්ලා හටගත්ත හේතු ටිකක් එයාට අහු වෙනවා. හැබැයි අවිද්‍යාව නෙමෙයි අහු වෙන්නේ. බල්ලා අපි උදාහරණයක් විදියට ගමු. මේ බල්ලා කෙස්ලොම් නියදත් වලින් හැදිලා තියෙනවා කියලා එයාට අහු වෙනවනේ. හිතුවා. එතකොට ඒ මට්ටමින් ඒක සංස්කාරයක්. හැබැයි යාට ඇත්ත ඇති ඇති මේක අවිද්‍යාවෙන් සකස් වුණා කියන මට්ටම පෙනිලා නැහැ. අවිද්‍යාව ඇරෙන්න අනිත් ලෝකෙට අයිති හේතු ටිකක් තමයි පෙනිලා තියෙන්නේ. හරි.
ඔව් ඩොක්ටර්. හැබැයි දැන් ඒ දැන්
මට තව විනාඩියක් දෙන්න මේක පැහැදිලි කරන්න ඊට පස්සේ අහන්න. එතකොට එයා බාරගත්ත රූපේ යාට පේන්නේ ලෝකෙට අයිති හේතු වලින්ම හැදුන ඵලයක් විදිහට. හැබැයි ඒ රූපේ යථාභූත ස්වභාවය කියන්නේ ඇත්ත ඇති හැටි තමයි අවිද්‍යාව මතයි ඒ සංකාරი තියෙන්නේ. එයාට ඒක පේන්නේ නැහැ. ඒ උපමාවේදී අපිට පේනවා ඒක. ඒ යාට හම්බ වුණ රූපේ අවිද්‍යාවෙන් සකස් වුණ දෙයක් කියන එක අපිට පේනවා. මොකද ඇත්ත දැක්ක හින්දා. හරි? ඔය වගේ දැන් අපිට රූප හම්බ වෙනවනේ එළියේ තියෙන රූප. අපි ඇහෙන් දැකලා හරි කණෙන් අහලා හරි ඔය දැන් අර පංචකාමය කියලා ගත්තේ. ඒ බාහිර රූප තියනවා කියලා අපිට හම්බ වෙනවනේ. අපි දැඩිව පිළිගන්නවනේ ඒවා තියෙන හින්දාමයි මේ පේන්නේ අහුවෙන්නේ කියලා. ඔන්න ඕක අපිට ඒ රූපේ අපි දැඩිව පිළිගන්න රූපේ සකස් වුණ හේතු ඇහුවොත් අපි දැන් ශරීරයක් හම්බ වුණා කියලා උදාහරණයකට ගන්නකො අපි කියනවා ඔක කෙස්ලොම් නියදත් නිසා සකස් වුණේ. එතකොට හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණේ සංකාරයක්. හැබැයි ඒ හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණ එකේදී අපිට ওই සංකාර දුක්ඛය වැටහෙන්නේ නැහැ. I think කෙස්ලොම් නියදත් වලින් ශරීරයක් හැදුනහම ඕකේ මොකද්ද තියෙන දුක? හරි. එහෙම නැත්නම් සතර මහා ධාතු පටවියාපෝ තේජෝ වායෝ රූප කලාප ඕවා එකතු වෙලා මේ ශරීරය හැදිලා තියෙනවා. එහෙම නැත්නම් අපි විද්‍යාව පැත්තෙන් ගියත් ඔය පරමාණු එකතු වෙලා රයිල එකතු වෙලා නේද? ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන නැත්නම් ඔක ක්වොන්ටම් ලෙවල් එකට උනත් යන්න පුළුවන්. මේ මොනවයින් හරි මෙහෙම මේ හේතු නිසා නිරහස් වෙලා තියෙන. ඊට එහෙම සකස් වුණේ එකේ මොකද්ද දුක? දුකක් වැටහෙන්නේ නැහැ. දුක කියන එක මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගන්න නම් මෙන්න මේ පටිච්ච සමුප්පන්න බව. ඒ කියන්නේ මේ ඇති කල්ලි මේවි. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය එක ගැඹුරටම දකින්නේ මෙන්න මේ අවිද්‍යා මට්ටම අහු වුණොත්. ඒ කියන්නේ අවිද්‍යාව මතයි ලෝක තියෙන්නේ. කතා කරන්න පුළුවන් දැනෙන්නේ. අවිද්‍යාව යෙදුන් නැත්තම් යෙදෙන්නේ නැහැ අදාළ නැහැ. නහෝති කියන වචනේ පාලියෙන් තියෙනවා. ඉමස්මින් අසති ඉදන් නහෝති. හැබැයි ඔය මට්ටම බුදු කෙනෙක් විතරයි පෙන්වුම් කරන්නේ. එතකොට අපිට ඔය හේතු ටික හොයාගෙන යන්න කියනවා ඔන්න ඔය අවිද්‍යාව දක්වා. හරි. ඒක තමයි මම පළවෙනි දවසේම අපේ ශරීරෙම අරගෙන ඔයගොල්ලන්ට බලන්න කිව්වේ. අතීත ශරීරෙත් නෙමෙයි අනාගත ශරීරෙත් නෙමෙයි මේ මොහොතේ. ඒ අලුත් අයත් ඉන්න හින්දා මම ආයෙසරයක් ඒක කියන්නම්. මේක ප්‍රායෝගිකව කරන්න. ප්‍රැක්ටිකලි දැන් මේ මොහොතේ කරන්න. එතකොට මේක තේරුම් කරන්න පහසුයි. දැන් ඔයගොල්ලෝ කරපු වැඩට ආයෙ කරන එක හොඳයි. දැන් මේ මොහොතේ ඔහොමම ඉන්න ඉරියව් වෙනස් නොකර S2 පොඩ්ඩක් පියාගන්න. S2 පියාගෙන බලන්න තමන්ගේ ශරීරය මේ මොහොතේ තියෙන්නේ මොන ඉරියව්වෙද? තමන් වාඩිලා ඉන්න හැටි, අතපය තියෙන හැටි, ඇඳගෙන ඉන්න ඒවා, කොණ්ඩේ පීරලා තියෙන හැටි, රේරම ටික දන්නව නේද? කයේ විස්තර ටික දන්නව නේද? හරි. දැන් S අරින්න. හරි. දැන් බලන්න අර පොඩ්ඩකට කලින් දැනගත්තු ශරීරය දැනගත්තේ කොහොමද? මේ ඉරියව්වේ මේ ශරීරය තියෙනවා. මේ ශරීර රූපයක් ගැනනේ දැනගත්තේ. මගේ ශරීරය මොන ආයතනෙන්ද ඒක දැනගත්තේ? ඇහෙන්ද, කනෙන්ද, නාසෙන්ද, දිවෙන්ද, කයෙන්ද, මනෙන්ද? ඇස් පියාගෙනනේ මම බලන්න කිව්වේ. එතකොට වේන්නේ මොකෙන්ද දැනගන්නේ? මනසෙන් නේද? මනසට නේද අරමුණු උනේ? මේ කය මෙහෙම තියනවා කියලා. හැබැයි අපි විශ්වාස කළේ මනසට අරමුණු එකක් නෙමෙයි. මේ අල්ලන්න පුළුවන් මේ පුටුව උඩ තියනවනේ මේ ශරීරය. භෞතික දේ නේද අපි බාරගත්තේ. ඒ දැනගත්තා කියලා. හැබැයි ඇත්ත තත්ත්වය මොකද්ද? මනසට අරමුණු වුණ ධම්ම කියන එක තමයි ඔය දැනගත්තේ. දැනගත්තෙත් මනෝ විඥානෙ. මන ධම්ම මනෝ විඥාන කියන මට්ටම. ධම්ම කියන්නේ එළියේ තියෙන එකක් නෙමෙයි. මනසට විතරක් අරමුණු වෙන මනසෙම නිර්මාණයක්. හරි. මනසට විතරක් අරමුණු වෙන මනසෙම නිර්මාණයක්. ඒ කියන්නේ තව කෙනෙක් ළඟ හිටියනම් ওই මනසේ නිර්මාණේ එයාට පේන්නේ නැහැ. එයාගේ මනසේ නිර්මාණේ අපිට පේන්නේ නැහැ. තව විදිහට ඒක තේරුම් ගන්න. ධම්ම කියන්නේ මොන වගේ දෙයක්ද? ඈ? හිතටම අරමුණු වුණ හිතෙන්ම සකස් වුණ දෙයක්. හරි සිංහලින් කිව්වොත්. තව විදිහට කිව්වොත් Taman දැකපු හීනයක් වගේ කිව්වත් ඒ වැඩි වෙනසක් නැහැ. එතකොට අන්න එහෙම එකක් දැකලා හැබැයි අපි විශ්වාස කළේ එළියේ තියෙන භෞතික රූපේ තමයි ඔය දැනගත්තේ කියලා. මේ ශරීරය කියන. දර වතුරට ඉදුණ බල්ලත් හිටියේ ඔන්න ඔය මානසිකත්වේ නේද? එයාගේ හිත තමයි කිව්වේ වතුරේ බල්ලෙක් ඉන්නවා ඒ හින්දා තමයි ඔහොම පේන්නේ කියලා. හැබැයි එයා දන්නේ එයාගේ හිතට පෙන්නපු දෙයක් කියන එක. එයා දැඩිව විශ්වාස කරනවා අර එළියේ ඉන්න බල්ලව තමයි මේ දැනගත්තේ. අපිත් මේ මොහොතේ ওই වැඩේම කළා නේද? මනස නිර්මාණයක් දැකලා නෑ නෑ ඔය භෞතික රූපෙමයි මම දැනගත්තේ. මගේ ශරීරෙමයි මම දැනගත්තේ කියන තැන නේද අපි ඉන්නේ? දර බල්ලගේ මානසිකත්වයට රූපේ හම්බ වුණ එකයි අපිට හම්බ වුණ අපේ ශරීර රූපෙයි හම්බ වුණ විදිහේ වැඩි වෙනසක් නෑ නේද? කරපේනාද අවිද්‍යාව මතයි රූපය කියන එක. අවිද්‍යා පත්‍ය සංඛාරා නේද ඒක? අවිතින් විශ්වාස කරන්න බැරි වුණාට ඕක තමයි ඇත්ත සත්‍යය. ඕක අපේ ශරීරය විතර නෙමෙයි මුළු ලෝකෙම ස්වභාවය ඕක තමයි කියලා බුදුදහම හොඳට විමසනකොට තේනවා. ඒ රූප කියන එක සංකතයි. සංකත විතරක් නෙමෙයි ඈ පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ මේ ඇති කලින් මේ වේ මේ නැත්තම් වෙන්න බෑ කියන ධර්මතාවයට යටත් එතනන් විතරක් නෙමෙයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එකටත් පොදි. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන නොය තුනම අවබෝධ වෙනවා මේ ලෝකෝත්තර දර්ශනය කියන එක පැහැදිලි වෙනකොට ඒක දකින්න තියෙනවා. හරි. එතකොට ඔන්න ඕක දකින්න කලින් අපි අපේ ශරීරය ගැන කතා කරන එක හරියට අර බල්ලා වතුරේ බල්ලා ගැන කතා කළා වගේ නේද? එනිසා තමයි බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් පෙන්නවා මේ කය පිරිසිඳ දකින්න. ඒකට වැඩපිළිවෙලකුත් දීලා තියෙනවා කායानुපස්සනාව කියලා. දැන් ඒක කරන්න කලින් ඒ අවබෝධය එන්න කලින් අපි හිතන හැටි මේ අවබෝධය එනකොට ඔබක දකින විදිහෙයි ලොකු වෙනසක් තියෙනවා. එතකොට මේ ලෝකෝත්තර දර්ශනය තේරුම් ගන්න ඔන්න ඒ පටිච්චසමුප්පන්න බව දැක්මත් එක්ක ඔය හිතන විදිහ වෙනසක් වෙනවා. දැන් වතුරේ බල්ලා පටිච්චසමුප්පන්නයි කියනකොට එන තේරුම ඒ කියන්නේ ඒකේ ඇත්ත ස්වභාවය. මෝඩකම තියෙනකන් ඒක තියෙනවා. මෝඩකම නැත්නම් හටගන්නේම නැහැ නේද? ඉන්න එක නැති වෙනවද නැත්නම් උපදින්නේ නැද්ද? උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ කියන්නේ යෙදෙන්නේම නැහැ, අදාළ නැහැ. එතකොට මෙන්න මේ Nirodha ධර්මය Nirodha ස්වභාවය මෝඩකම මත උපද්දගෙන Nirodha ස්වභාවය දන්නේ නැති කමට මෝඩකම මත උපද්දගෙන ඕක තමයි මම කිව්වේ අපි උපද්දලා පරිහරණය කරනවා කියලා. දැන් බල්ලා වතුරේ බල්ලෙක් උපද්දගෙන ඌට බුරනවා. ඕක තමයි මේ ලෝකේ අපිට යම්තාක් රූපයක් හම්බ වෙනවා නම් ඒකේ ඇත්ත தත්ති. ඔකට තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මං හිතන්නේ අර ඊසපී ගත්ත කජ්ජනීය සූත්‍රයේදී නේද? රූපය කියලා මේ ව්‍යවහාර කරලා තියෙදි මොකටද? රුප්පණයට. රුප්පතිති කෝ භික්කවේ තස්මා රූපಂತಿ උච්චති. රුප්පතිති කෝ භික්කවේ තස්මා රූපಂತಿ උච්චති. රූපය කියලා ව්‍යවහාර රූපන්ති උච්චති කියන්නේ රූපය කියලා ව්‍යවහාර කරනවා ඈ කතා කරනවා රූපය කියලා පිළිගන්නවා රූපන්ති උච්චති මොකද්ද මේ රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන රූපණයට ඒක අපිට එකපාරට තේරෙන්නේ නැති හින්දා මං කියන්නේ අර බල්ලගේ උපමාව අරගෙන හිතන්න දැන් බල්ලට අපි කියනවා ওই රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන රූපණයකට ඒන අදහස ගන්න පුළුවන් නේද එතකොට? ඔයාවේ එළිය රූපයක් කියලා ව්‍යවහාර කළාට රූපණයක්. එයාට තේරෙන්නේ නැහැ රූපණේ කියන්නේ මොකද කියලා. හැබැයි අපිට හිතා ගන්න පුළුවන් නේද එහෙම කියනවා. ඒ වගේ තමයි දැන් අපේ ශරීරයේ රූපය කියලා අපි ගත්ත එකට බුදුහාමුදුරුවෝ කියනවා ඒක රූපණයක්. ඒ රූපණේ කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න බෑ. ඒක තේරුම් ගන්න ඕන එකක්. වෙනිකම් පොඩ්ඩක් කියන්න පුළුවන් මොනවයින්ද රුප්පණේ උනේ කේන රුප්පති මේ මැසි මදුරුවේ මදුරුවෙක් කනකොට රුප්පණේ වෙනවා බඩගින්නක් කනකොට රුප්පණේ වෙනවා මේ මේ ශරීරේ හදලා දෙනවා අපිට තියෙනවයි කියලා ඒ ටික මං හිතන්නේ කජ්ජනීය සූත්‍රය ටික අපි විස්තර කළා නේද ගිය සති දැන් ඔන්න ඔය විදිහට ඔය ධර්මතාවය දැක්කොත් බලන්න ඔයගොල්ලෝ හිතන විදිහ දැන් අපි අහනා නේද රහතන් වහන්සේගේ ශරීරෙට මේවා උනානි. වයසට ගියානි ලෙඩ උනානි මං අර පටන් ගත්ත තැනට ආයෙන්න. හරි? හැබැයි මතක තියාගන්න දැන් ඔය තමන්ගේ ශරීරය කියන එකත් මෝඩකමට හදපු අර වතුරේ බල්ලෙක් වගේ එකක් නක්. අවිද්‍යාව මත පිහිටිය එකක් නක්. අවිද්‍යාව ඉතුරු නැතුව දුරු කරපු රහතන් වහන්සේ කියන මානසික මට්ටම. ඒකට අපි අවිද්‍යාවෙන් හදන ඒවා හැදෙයිද? අදාළද? මම හරියට හිතන්න අර දැන් බල්ලගේ මෝඩකමට හදන වතුරේ ඉන්න බල්ලා අපිට අදාළද? නෑ, ඒ වගේ තමයි අපේ මෝඩකම නිසා හදන රූප, අවිද්‍යාව නිසා හදන රූප, අවිද්‍යාව දුරු කරපු මනසකට අදාළද? යෙදෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය ප්‍රශ්නේම තියෙන අඩුව පේ. අපි ලෝකේ ගැන ප්‍රශ්න අහන්නේ ලෝකේ ඇත්ත ඇති හැටි තේරුම් නොගත්ත හින්දා. මේ ලෝකෙන් එතර වෙන දර්ශනය තේරුම් ගත්තේ නැති හින්දා. තව විදිහට කිව්වොත් මේ රූපය කියන එක පිරිසිඳ දැකලා නැහැ. ඔබ සංකත බව, පටිච්ච සමුප්පන්න බව, අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව දැකලා නැහැ. මේ දැකලා නැති හින්දා අපි කියන එකක් විදිහට ඒකට සිද්ධ වෙන දේවල් අහනවා. ඒක හරියට අර බල්ලා වතුරේ ඉන්න බල්ලට සිද්ධ වෙන ඌ වයසට යනව නේද? ඌට බඩගිනි වෙනව නේද? ඕක ලෙඩ වෙනව නේද? වගේ ඔන්න ඔය ප්‍රශ්න ටික. අදහසක් ආවද දැන් මේ කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක? එතනින්ම තව ටිකක් හිතුවත් ඔය සංඛාර දුක්ඛය කියන එක අර දැන් බල්ලා වතුරේ බල්ලෙක් සකස් කරන එකම නේද දුක? නූපදිච්ච ස්වභාවය උපද්දන එකම නේද දුක? මෝඩකමට අවිද්‍යාවේ සංකාරික කරන ස්වභාවයම නේද දුක? සංස්කරණ දුක, සංඛාර දුක්ඛය කියන එක අන්න ඒ විදිහට චුට්ටක් නිකන් පොඩි අදහසක් ගන්න බලන්න. ඔකේ හරිම අදහස නෙමෙයි, ඔන්න ඔය වගේ ස්වභාවයක්. සංඛාර දුක්ඛය. එතකොට සංඛාර කියන එක දකින්න ඕන අපිට මුලින් අහුවෙන්නේ ලෝකෙටයි හේතු. ඒක තව තව ඒ හේතුෙත් හේතුවම හොයාගෙන හොයාගෙන යනකොට අවිද්‍යාවම අහුවෙනවා. මේ ආයතන මුලාවම අහුවේ. ආයතන මුලාව මතයි ඔක පැනවි කියලා අහුවේ. දැන් මේ සමාවෙන්නවනේ මම බාධා කළා. මොකද මේ ටික කියලා හිටියහම මට ලේසි උත්තර දෙන්න එකයි කියාගෙන ගියේ. දැන් ගැටලු තියෙනවා අහන්න.
ඔය ත්‍රිශික්ෂාව කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ ඔය දැනට ආවෙනාට.
ඔය ත්‍රිශික්ෂාවත් ඔය හැම එකම හැම ඔය ත්‍රිපිටකයේ තියෙන හැම වචනයක්ම මතක තියාගෙන ලෝකෙට අයිති තේරුමක් තියෙනවා. ඒ කියන්නේ මට එන තේ පුද්ගලයට එන තේරුමක් තියෙනවා. පුද්ගලයෙන් තොරව බුදු කෙනෙක් වෙන්නන ධර්මතාවයක් තියෙනවා. ඒක තමයි අර්ථය. ඒක අපිට පේන්නේ නැහැ එකපාරට. ඒ අර්ථය තේරුම් ගන්න තමයි මේ අත්තං උපපරික්කෙය කියන කොටස තියෙන්නේ. අර්ථය විමසන්න ඕන, පරීක්ෂා කරන්න ඕන. ඒක නිකන් අවබෝධ වෙන එකක් නෙවෙයි. නිකන් අවබෝධ වෙන්නේ අර අධික ප්‍රඥාවෙන් යුතු කෙනෙකුට තමයි අහපු ගමන් අවබෝධ වෙන්නේ නේද?
එනේ අර්ථය නැතුව ත්‍රිවික්ෂාව
කොහොමද කියන්නේ? ඔය දැන් අපි ලෝකෙට අයිති විදිහට ඉතින් ත්‍රි ශික්ෂාව පනවගෙන ඕක විස්තර කර කර ඉන්න පුළුවන්. ඒක කවදාවත් ආර්ය මාර්ගේ වෙන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා කියලා. ඒ කියන්නේ පුද්ගලයාට තියෙන සීලෙනේ අපි කතා කරන්නේ. පංච සීලේ හැරී අට සීලේ හැරී. සක්කාය දිට්ඨියම නිතනි කර. අපිට කියන්නේ තව දරුණු වචනේ තමයි සීලබ්බත පරාමාසය කියන එක. සීලබ්බත පරාමාසය කියන එක දුරු වෙන්නේ කොයි වෙලාවේද? තනිකර සීලබ්බත පරාමාසය. සෝවාන් වෙන්න සීල රකින්නවා කියන්නේ කවුද? මම සෝවාන් වෙන්න තමයි සීල රකින්නේ. ඒ කවදාවත් සෝවාන් වෙන්න බෑ. හරි මම කියන දෘෂ්ටිය කැඩුනහම නේ සෝවාන් වෙන්නේ.
මකෙනාටයි මේ
ත්‍රිශික්ෂාව වඩන්න නෙමෙයි. ඉතින් ත්‍රිශික්ෂාව කියන එක ආර්ය දර්ශනේ ත්‍රිශික්ෂාව මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් සම්මා දිට්ඨිය එන්න ඕන. සම්මා දිට්ඨිය එනකොට අර පුද්ගල හැඟීම නැතුව එන්නේ. අතනයි වෙනස. සක්කාය දිට්ඨිය නැතුව එන්නේ. පුද්ගලයකට හම්බ වෙන දේවල් නෙවෙයි. මම අර මුලිනුත් කියන්න උත්සාහ කළේ. දැන් අපිට පටිච්ච සමුප්පාදේ තියෙන්නේ අපේ පුද්ගලයකට හම්බ වෙන ඒවා. බුදුහාමුදුරුවෝ කියන එක එහෙම නෙවෙයි කියලා. ඒකට තමයි මම අර සූත්‍ර දෙකක් බලන්න කිව්වේ. අවිජ්ජා පච්චේ සූත්‍රය, මෝලිය පග්ගුණ සූත්‍රය.
රවි මහත්තයා.
ඔව්.
මෙතනදී මේ ප්‍රශ්නයක් මතුවෙනවා නේද? අරියකන් මොක සීලය සීලයෙන් තොරව මාර්ගයේ මාර්ගය තාපන්න වෙන්න බෑ. එහෙනම් අරියකන්ත සීලය කිව්වේ බුදුරු විසින් රහතුන් වහන්සේලා වර්ණනා කරපු සීලය.
මන් සීලයෙන් තොරව කියලා කතාවක් කිව්වේ නෑනේ.
නෑ නෑ සීලය කියන තනිකරම අර සක්කාය දිට්ඨිය එක්ක තනිකරම කතා කරන තැනක් කියලා කිව්වානේ.
ඒ ඒ කිව්වේ දර්ශනේ නැති කෙනාට. ලෝකෝත්තර දර්ශනේ නැත්තම්.
ඕනේ ලෝකෝත්තර දර්ශනයට එන්න ලෞකික කෙනෙක් ලෞකික ජීවිතය ගත කරන කෙනෙක් මේ මාර්ගය විවර කරගන්න
ඕනේ.
අපි සාකච්ඡාවේ මුල ආරම්භයේ ඉඳලා ගලාගෙන යන්න ඕනේ. ලෞකික ජීවිතයේ ඉඳලා ලෝකෝත්තර මාර්ගය. ඒකට අපි ලෝකෝත්තර මාර්ගයට ආපන්න වෙන්න නම් අනිවාර්යෙන් අරියකන්ත සීලය චතු පාරිශුද්ධ සීල.
අරියකන්ත සීලය කියන්නේ ඔය අපි කියන සීලය නෙවෙයි.
ඒක තමයි. ඒක තමයි අරියකන්ත සීලය කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් උද්ගලයේ පංචශීල පද පහ ආරක්ෂා කරගෙන ඊළඟට මාර්ගයට ආපන්න වෙන්න ඕනේ. සීලය එතකොට ඒ පංචශීලයේ ලෞකිකව මල් පහන් පූජා කරලා පංචශීල සමාද කියන්නේ තෙරුවන් සරණ යන්න ඕනේ. ඊට පස්සේ
එහෙම ගියොත් විතරයි මේ ආර්ය දර්ශනේ පහළ වෙන්නේ.
ඔව්. එතකොට
නෑ ඒක 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 බලන්න ඒක එහෙම කියලා තියනවාද කියලා.
ඔව්. ඔව් එහෙම තමයි අර අර බුදු පියාණන් වහන්සේ මට මතක හැටියට දාන සූත්‍රේ අර දාන විස්තර විභාග වෙන දක්ෂින විභංග සූත්‍රේ අවසාන වශයෙන් එනවනේ මේ සියලු දෙයට වඩා උතුම් කියනවා කෙනෙක් අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ යන ශ්‍රාවකයා. ඒ කියන්නේ බුදුෝ භාගයේ මහා සංඝ රත්නයේට දක්ෂිනාවක් දෙනවා ගෙදරට වඩම්ම කරනවා. බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ.
ඔව්.
ඊයේ දාණයට වඩා මහත්ඵලයි මහත්ආනිසංසයි කියනවා කෙනෙක් අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ යාම.
නෑ එතන වෙන්නේ
පැටිය මහත්ඵලයි ආනිසංසයි කියන අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා පංචශීලයේ සමාදාන්නේ සහ ආරක්ෂා කිරීම. අර ආරති විරති පටිගිරති වේරමණී සික්ඛාපද සමාදියාම.
එතන එතන මම මේ කියන්න හදන අදහස තේරුම් ගන්න. මම මේ කියන්නේ සිල් රකින්න එපාවත් සිල් රකින්න එක වැරදි කියන එකවත් නෙවෙයි.
හරිද? සීලය නැතුව අපිට ආර්ය මාර්ගයට ආපන්න වෙන්නවත් බෑ. ඒක අරියකන්ත සීලයක් විය යුතුයි කියන එක තමයි අපේ වශයෙන් විස්තර විය යුත්තේ නේ.
නෑ අය ඒ අරියකාන්ත සීලය කියන එක නෙවෙයි ඔය සීලය කියලා දැන් ඉස්සෙල්ලා කතා කරන්නේ. ඒකයි මම මේ කියන්නේ. සීලය කියලා අපි අදහස් කරනවනේ දෙය.
සීල සමාධි ප්‍රඥානේ. ඒ කියන්නේ අර ශ්‍රාවකයා
හරි
සීල සමාධි ප්‍රඥානේ.
ඔබතුමා පිළිගන්නා නේද දැන් සීලබ්බත පරාමාසය කියන සංයෝජනේ කැඩෙන්නේ සෝවන් වෙනකොට කියලා.
ඒක හරි. ඔව්.
නෝ.
සීලබ්බත එතකොට සෝවන් ඵලයේදීනේ. ඒ කියන්නේ සෝවන් මාර්ගයට ආපන්න වෙنده දර්ශනය තුලින්නේ අපි ආපන්න වෙන්නේ. එතකොට එදන්නේ දර්ශනය
පොඩ මං අහන තැනින් පොඩ්ඩක් කල්පනා කරන්නකෝ දැන් කියන්න හදන ටික මං දන්නවා. මේ 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 පැත්තෙත් හිතන්නකෝ. දැන් සීලබ්බත පරාමාසය කියන එක දුරු වීමමයි සෝවන් වීම කියන එක පිළිගන්නවනේ.
ඔව්.
එතකොට ඊට කලින් ඉන්නේ සීලබ්බත පරාමාසය කිව්වොත් පිළිගන්නාද? ඊට කලින් අපිට තියෙන්නේ සීලබ්බත පරාමාසය කිව්වොත් සෝවන් වෙන්න කලින් ඒ සෝවාන් වෙනකොට තමයි සීලබ්බත පරාමාසය කැඩෙන්නේ. හරිද?